ගරු අරුණ කරුණාතිලක මහත්මයා මිනිත්තු 13ක කාලයක් තිබෙනවා ඔබතුමාට.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, 1969 දී තමයි විදුලි දෙපාර්තමේන්තුව විදුලි බල මණ්ඩලය බවට පත් කරන පනතාවය. එතනින් පස්සේ 1988, 2002, 2009, 2024 වගේ කාලවලවල මේ පනත් සඳහා වෙනස්කම් ආවා. මේකට හේතුව තමයි කාලීනව බලසක් ක්ෂේත්‍රයේ ඇතිවන වෙනස්කම්, පරිවර්තනීය වෙනස්කම්, එවැගේම ඒ ක්ෂේත්‍රයේ සිදු වූ කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය, තරඟකාරීත්වය වගේ දේවල් ඇති කරන්න ඒ වෙනස්කම් ඇති කරන්න ඕන. එවැගේම තමයි ඒ අනුව තමයි ජාතික ජනබලවේගය හැටියට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු අංක 167 අපි කිව්වේ කාලීනව සිදු වූ ඒ විදුලි බල සහ බලශක් ක්ෂේත්‍රය තුළ අනිවාර්යයෙන්ම සිදු වූ ප්‍රතිවිව ගත කිරීම සිදු කරන්න ඕන කියලා. විශේෂයෙන් අපි දකිනවා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රතිපත්තියක් හැටියට අපි පිළිගන්න කාරණයක් තමයි අධ්‍යාපනයේ, සෞඛ්‍ය, ප්‍රවාහනයේ වගේ මහජන සේවාවන්, ඒ කියන්නේ සුබ සාධන සේවාවන් වගේම බලශක්තිය, මූල්‍ය, ඒ වගේම තොරතුරු තාක්ෂණය වගේ උපාය මාර්ගික වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර රාජ්‍ය මැදිහත් වීම ශක්තිමත්ව තිබිය යුතුයි කියන ප්‍රතිපත්තිය තුළ ඉඳගෙන තමයි ජාතික ජනබලවේගය කටයුතු කරන්නේ. මෙන්න මේ හැබැයි ඒකෙන් අපි අදහස් කරන්නේ නැහැ රාජ්‍ය මැදිහත් වීම ශක්තිමත් විය යුතු තිවි කියන එකෙන් අදහස් කරන්නේ පුද්ගලික අංශයට මේක තුල අවකාශයක් ඇත්තේ නැහැ කියලා. පුද්ගලික අංශයට අවකාශය සලසා දෙමින් රාජ්‍ය මැදිහත් වීම ශක්තිමත් කළා ඒ ක්ෂේත්‍රවල කිසියම් විදියක නියාමනයක්, පාලනයක් ඇති කිරීම සඳහා රාජ්‍ය මැදිහත් වීම ශක්තිමත් කරලා තියෙන එක තමයි අපේ අරමුණ. ඒ අනුව දැනටමත් ප්‍රකාශ කරලා තියෙන විදියට අපි දන්නවා මේ අපි කතා කරන පනතට සංශෝධනය එන්නේ 2024 අංක 36 දරන පනතට සංශෝධනය වෙන්නේ අන්නේ දුර්වල කිරීමට යෝජිත උත්විච්ච රාජ්‍ය මැදිහත් වීම. ඒ වගේම ඒ රාජ්‍ය මැදිහත් වීම ශක්තිමත් කරනවා හැබැයි පෞද්ගලික අංශයේ දායකත්වයට බාධාවක් නොවන විදියට. උදාහරණයක් ලෙස ගත්තොත් දැනටමත් අපි දන්න විදියට මේ කලින් තිබුණු පනතේ 2024 පනතේ සම්ප්‍රේෂණ සමාගම 50%ක සීමාව ඉවත් කළා. ඒ තුළ තිබුණ 50%ක අයිතියක් විතරයි. ඒක 100%ක් රජයේ අයිතිය තබා ගැනීම සඳහා ඒ වගේම නමුත් අතිරේක සම්ප්‍රේෂණය සඳහා අවශ්‍ය නම් අවශ්‍ය අවස්ථාවන්වලදී පෞද්ගලික අංශයට අවස්ථාව ලබා දෙන්නත් මේ පනතෙන් සංශෝධනය වෙනවා. ඒ අනුව කලින් තිබුණු විදියට මේ තිබුණ නම් භාණ්ඩාගාර ලේකම්තුමාට අවස්ථාව සැලසෙනවා. ඒ පනතේ ප්‍රතිපාදන අනුව අවශ්‍ය විටද අනු ලංසු කැඳවලා ඒ කොටස් බැහැර කරන්න. නමුත් මේ පනතෙන් අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන එක කරුණක් තමයි අර නිශ්චිත ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් තුළ කටයුතු කරන අවස්ථාව සැලසීම. ඒ විදුලි බල පනතට සීමා වෙන්නේ නැතුව. එතකොට ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ මේ විදුලි බල පනතේ සංශෝධනයේ තුලින් එක පැත්තකින් අපි උත්සාහ කරනවා විදුලි බල පනතට විතරක්, විදුලි බල ක්ෂේත්‍රයට විතරක් නෙමෙයි බලශක්ති ක්ෂේත්‍රයට ජාතික ප්‍රතිපත්තිය සැකසීම සඳහා වන අවකාශය උදා කරගන්න. ඒ වගේම ඒ වෙනකොට ඒ පනතින් පදනම් විරහිතව කොටස් 12කට, සමාගම් 12කට බෙදා හරින්න තිබුණු ඒ විදුලි බල මණ්ඩලය විද්‍යාත්මක පදනමින් හේතු සහිතව විධිමත් ප්‍රධාන සමාගම් 5කට බෙදා හරින්න මේ පනතෙන් අපි කටයුතු කරනවා. ඒ වගේම මේකෙන් අපට අවස්ථාව සැලසෙනවා දීර්ඝකාලීන සැලැස්මකට අනුව ජාතික පද්ධති ක්‍රියා කිරීම සඳහා විදුලි මිලදී ගැනීම සඳහා නියාමන අනුමැතිය ලබා ගන්න. ඒ වගේම මේ සාකච්ඡාවේදී අහන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ පනත තුළ කොහොමද විදුලි බිල අඩු කිරීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගන්න. අපි දන්නවා විදුලි බල ක්‍රියා, විදුලි බලය මිල අඩු කිරීම පනතකින් විතරක් ක්‍රියා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක විශේෂයෙන් අපි කරන්න ඕන දේ තමයි අපේ ජෙනරේෂන් කොස්ට් එක අඩු කරන්න එක. ඒතර මේ ජෙනරේෂන් කොස්ට් එක අඩු කර ගැනීම සඳහා එක පැත්තකින් අපි අවස්ථාව සැලසෙන අතරේ විශේෂයෙන් පහුගිය කාලවල මේ විදුලි බල වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි හදිසි මිලදී ගැනීම. නමුත් මේ පනතෙන් ඒතොට කිසිම නියාමනයක් නැතුව කැබිනට් කිසියම් නිශ්චිත කාලයකට අවුරු සීමා නොවිනිච්ච විදුලි බිල හදිසි මිලදේ ගැනීම සඳහා අවස්ථාව පරණ පනත තුල අවස්ථාව සැලසිලි තිබුණා. නමුත් මේ පනතෙන් ඒක සීමා කරනවා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන අවුරුද්දක කාලයක් සඳහා පමණයි ඇත්තටම හදිසි මිලදී ගැනීම සිද්ධ කරන්නේ. ඒ අනුව ගත්තාම යම් කිසි අවකාශයක් අර අනවශ්‍ය ලෙස විදුලි බිල වැඩි කිරීම සඳහා හදිසි මිලදී ගැනීම අනවශ්‍ය ලෙස සිදුවීම් වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ පනත තුළින් ඇති වෙනවා. ඒ වගේම මේ පනත සංශෝධනයක් වීමත් එක්ක සමාජය තුළ ඇතිවන කතාබහ කීපයකට මම ගැන අවධානය යොමු කරන්න කැමතියි. විශේෂයෙන් මේ පනතේ තුළ මේ ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය හරහා ලංකා විදුලි බල මණ්ඩලයේ කිසිම සේවකයෙකුගේ ඉවත් වීමට අවස්ථාව සැලසෙන්නේ නැහැ. උන් සියලු දෙනාම ඉදිරියේදී ඇතිවන ඒ සමාගම් පහ තුළ ඇති වෙනවා. මෙතනම අවධානය යොමු කරන්න කැමති මේ පාර්ලිමේන්තුවට කලින් විශේෂයෙන් 2024 9/18 වෙනිදා විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කළා. සාමාජ්‍ය අධිකාරීවරයා වෙත චක්‍රලේඛයක් නිකුත් කළා කියනවා. අර 2024 9/13 තිබිච්ච කැබිනට් අනුමැතිය ලැබිච්ච දේවල් ක්‍රියාත්මක කරන්න කියලා. මේ කැබිනට් අනුමැතිය ලැබිච්ච ඒ තුල තියෙන නිර්දේශයේ කරුණු දෙකක් සම්බන්ධයෙන් මම අවධානය යොමු කරන්න කැමති. 3.3 තාක්ෂණික ශ්‍රේණි හැර වත්මන් සේවක සංඛ්‍යා මට්ටම යටතේ විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික නොවන සේවක පිරිස 11293 සිට 9578 ලෙස සීමා කිරීමට රාජ්‍ය ව්‍යාපාර අධ්‍යක්ෂ ජනරාල් හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් වෙත නියෝග කරනු ලැබීමට, ඒ වගේම 3.4 යටතේ කියනවා මානව සම්පතේ සිදු කරන පරිවර්තනීය වෙනස් වීම මගින් සේවක සංඛ්‍යාව 12000 දක්වා අඩු කිරීම. ඇත්තටම මේ පනතෙන් මේ අද අපි පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ඒ සංශෝධනය හරහා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ ඒ රැකියා සුරක්ෂිතභාවය ඇති කරනවා විතරක් නෙමෙයි, කලින් යෝජනා වෙලා තිබිච්ච සේවකයන් ඉවත් කිරීම කියන එක මේ පනතෙන් ඉවත් කළ ඉවරලා ඔවුන්ගේ රැකියාව සුරක්ෂිත කරනවා. ඒ විතරක් නෙමෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් ඒ විදියටම වගේ මේ සමාගම් පහට යනකොට අවස්ථාව ලැබෙනවා සේවකයන්ට තෝරා ගැනීමක් කරන්න. ඒ වගේම හැබැයි තාක්ෂණික කරුණු මත ඒ මොන සමාගමට තමන් යන්නේ, එහෙම නැත්නම් ඒක තීරණය කරන තාක්ෂණික කරුණු මත, ඒ වගේම දක්ෂතාවයන් සහ හැකියාවන් මත, එහෙම නොවන තමන් කිසියම් සමාගමකට අනුයුක්ත කරන් පස්සේ එහෙම නොවන අකමැති කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ ක්‍රමයකුත් මේ පනතෙන් පස්සේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට දැන ගැනීමට ලැබෙනවා අගෝස්තු 27 කලින් මේ පනත සම්මත වුණාන් පස්සේ අගෝස්තු 24 කලින් දැනුම් දෙනවා එයාලා අයිති වෙන්නේ මොන සමාගමකටද. ඒ වගේම අර තෝරා ගැනීමේ අවස්ථාව ඒ සඳහා අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඒ වගේම තමයි තාක්ෂණික උනන්දුව මත, ඒ වගේම සම්ප්‍රේෂණයේ බෙදා හැරීම යන තෝරා ගැනීම අරමුණ සහිතව පවතින පුරප්පාඩු ප්‍රමාණය සීමාවට යටත් සේවා ස්ථාන මාරු කිරීමේ ක්‍රමවේදයක් විදුලි බල ප්‍රංශකරණ මේ පනත සම්මත වුණාන් පස්සේ අපි 27 පස්සේ මේ රටේ ඒ විදුලි බල සේවකයන්ට ලබා දෙනවා කියන කටයුතු කිරීමත් මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මේ පනතත් එක්ක සමහර අවස්ථාවන්ලි සාකච්ඡාවට බඳුන් වෙනවා මහජන උපයෝගී සහ කොමිසමේ බලය සීමා කිරීමකට මේ පනතින් ලක් වෙනවද කියලා. නෑ, ඇත්තටම එහෙම සිද්ධ වෙන්නේ නෑ. මොකද සාමාන්‍යයෙන් අපි දන්නවා මහජන උපයෝගිතා කොමිසමේ කාර්යභාරය අතරේ ජලය, විදුලිය, ඉන්ධන වගේ ක්ෂේත්‍රවල අන්න ඒ වගේ උපයෝගිතා ක්ෂේත්‍රවල නියාමනය කිරීමේ කාර්යභාරය පැවිතිලා තියෙන්නේ මහජන උපයෝගිතා කොමිසමට. ඒ පිළිබඳ කිසිම බාධා කිරීමක් සීමා කිරීමක් මේ පනත තුළින් ඇති කරන්නේ නැහැ. නමුත් එක පැත්තකින් ගාස්තු තීරණය කිරීමේදී නියාමනය කිරීමේදී මුදල් අමාත්‍යාංශයේ විමසා සිදු කළ යුතු බව මේ පනතට ඇතුළත් කරලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඇතුව තමයි මේ කටයුතු කරන්න කියලා, ඉන් කන්සල්ටේෂන් විත් ද ෆයිනෑන්ස් මිනිස්ට්‍රි, මිසක් මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මේ පනත ප්‍රකාරව ජාතික විදුලි අයක්‍රම ප්‍රතිපත්තිය සැකසීමේදී ඒ වගේම සැකසීමේදී බලශක්ති අමාත්‍යාංශයත් ඒ වගේම නියාමන අනිකුත් පාර්ශ්ව වෙනුත් උපදේශනය ලබාගත යුතු බව සඳහන් වෙනවා. ඒ වගේම ඒ අනුව කිසිම විදියකින් මහජන උපයෝගිතා කොමිසමේ කාර්තව්‍යයන් සීමා කිරීමට කටයුතු කර මේ පනතෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මම සඳහන් කරන්න අවධානය යොමු කරන්න කැමති මේ සාකච්ඡාව තුළ මතුවෙච්ච සමහර කරුණු ගැන. විවක්ෂයෙක් මන්ත්‍රීවරයෙක් සඳහන් කරා අන්බන්ඩින් වලින් පස්සේ මේ පෞද්ගලීකරණය සඳහා අවස්ථාවක් ලැබෙනවා කියලා. හැබැයි මේ අවස්ථාවේදී මම සඳහන් කරන්න කැමති මේ අවුරුද්දකින් පස්සේ මේ අන්බන්ඩින් කියන එක සිදු වුණත් කතා කරන සමාගම් පහේ අයිතිය රාජ්‍ය සමාගම් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒවා කිසි ලෙසකින් පෞද්ගලික සමාගම් බවට පත් වෙන්නේ නැහැ. නමුත් පෞද්ගලික ආයෝජනය සඳහා අවස්ථාව ඒකෙන් ඇහිරීමකට සැලසෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතන සඳහන් කරා කන්සියුමර් ප්‍රොටෙක්ෂන් පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ කිසිම සටහනක් මේ පනත තුළ සඳහන් වෙන්නේ නැහැ කියලා. ඇත්තටම ගරු මන්ත්‍රීතුමනි, මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මේ කතා කරන පනතේ අපි මේ කතා කරන සංශෝධන. හැබැයි සංශෝධනයේ නොවන වගන්ති මේ තුල තියෙනවා. ඒ අනුව තමයි අර මුල් පනතේ තියෙන 10 වන කොටසේ තියෙන 31 වෙනි වගන්තිය. ඒ වගන්තිය තුලින් තමයි ඇමතිවරයාට බලය සැලසෙන්නේ මේ ඒකාධිකාරියත් ඇතිවීම හෝ ඒ අනවශ්‍ය තරංගකාරීත්වය නිසා පාරිභෝගිකයට සිදුවන අවාසිකම් සම්බන්ධයෙන් මාර්ගෝපසත් සැලසීමේ වගකීමෙන් ඇමතිවරයාට ඒ වගන්තිය කිසිම ලෙසකින් සංශෝධනය නොවි ඉදිරියටත් එනවා. ඒ වගේම අවසාන වශයෙන් මම මේ පනතට නොවුනත් පොඩි කාරණයක් පැහැදිලි කරන්න නම් අද දවසේ අපේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කරපු ප්‍රකාශයක්. ਉਹ ප්‍රකාශ කරා මහරගම් පැවතින උද්ඝෝෂණයක් සඳහා ලංකා තෙල් සංස්ථාවේ සේවකයන් පිරිසක් NB 66/40 කියන වාහනය නැගලා යනවා කියලා. ඇත්තටම මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මේ CPC එකේ තෙල් සංස්ථාවේ ඉන්න දෛනික වැටුප් ලබන සේවකයන් සහ සාමාන්‍ය අධිකාරීවරයා සමග සාකච්ඡාවක් නියමිත වෙලා තිබුණා. ඒ සාකච්ඡාව සඳහා කොළොන්නාවේ ඉඳලා දෙමටගොඩට මේ වාහනෙන් සේවකයන් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේක සිද්ධ වුණේ ගම්මන්පිල මැතිතුමා අමතිවරයා හැටියට වෙච්ච ඉන්න කාලේ බඳවා ගත්ත පිරිසක් ඔවුන් දෛනික වැටුප් ලබන්නේ ඒ සේවකයන්ගේ ගැටලු ගණනාවක් තිබුණා. ඒ ගැටලු නිරාකරණය කිරීමේ සාකච්ඡාවකට ආපු එක තමයි මේ දයාසිරි මන්ත්‍රීවරයා කනගාටු එතුමා මේ වෙලාවේ හිට සභාවේ නැතිවීම සම්බන්ධයෙන් ඒ සාකච්ඡාවට ගියපන් අවසන් කරනවා. ඒ සාකච්ඡාවට යෑම තමයි මේ උද්ඝෝෂණයකට පහර දීමක් හැටියට හුවා දක්වමින් ඒ මන්ත්‍රීතුමා කටයුතු කරේ. මම අවසාන වශයෙන් ඒ සම්බන්ධයෙන් කියන්න කැමති අපි ජාතික ජන බල වේගයේ ආණ්ඩුව හැටියට විපක්ෂයේ හෝ වෙන ඕනම කණ්ඩායමක හඬට කන් දෙන්න කැමති උද්ඝෝෂණ ඒ අදහස් සඳහා අවස්ථාව කිසිම විදිහකින් ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කරන්නේ නැහැ. ඒ වගේම ওই වගේ තියෙන කිඳිරි ගෑම් ජාතික ජන බල වේගයේ ආණ්ඩුවට බාධාවක් හෝ බලපෑමක් නෙවෙයි කියන එක සඳහන් කරමින් අවසාන වශයෙන් මේ පනත සංශෝධනය කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අනාගතයේදී වර්තමානයේදීත් අනාගතයේදීත් මේ බලශක්ති ක්ෂේත්‍රයේ ඇතිවන පරිවර්තනයේ වෙනස්කම් සඳහා අවශ්‍ය වන අවකාශය සැලසීම. ඒ සඳහා මේ පනතට සංශෝධනයට සහයෝගය ලබා දීමෙන් ඒ සඳහා එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම ඩිහෙඩ වෙනවා. කාලය ලබා දුන්නාට බිහිවීම ස්තුතියි.
බොහොම ස්තුතියි.